Honorable Dr. Sunil Senavi, you have 12 minutes.
අරු නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රථමයෙන්ම මා ස්තුතිවන්ත වෙන්න කැමති රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට මා ඇතුළු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවීම ගැන ජාතික ජනබලවේගයේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට ශක්තියක් වන්නට ඒ වගේම මුළු මහත් ශ්‍රී ලංකාවටම ස්තුතිවන්ත වෙනවා අතිවිශිෂ්ට ජනවරමක් අප වෙත ප්‍රදානය කිරීම ගැන මගේ අවධානය යොමු කරන්නට කැමති වෙන්නේ ජාතික ජනබලවේග රජයක මේ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ වගේම ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සුවිශේෂ කොටසක් ගැන මේ සභාගර්භයේ අතීතය ගැන කල්පනා කරලා බැලුවොත් අතීතයේ ඉඳලා අඩුම අවධානයක් යොමු කරපු ක්ෂේත්‍රයක් ගැනයි මගේ අවධානය යොමු වෙන්නේ ඒ අඩුම අවධානය සහ නොසැලකිලිමත් බව නිසා ඇති වුණු ප්‍රතිවිපාක ලංකාවේ සමාජ ජීවිතය සම්බන්ධව ගත්තොත් ඛේදවාචකයක් තරම් දුරදිග ගිහින් තියෙන බව තමයි මගේ අදහස. මේ තමයි සංස්කෘතික මිනිසා ගොඩනැගීම කියන කොටස. පිටු 232ක් වන අපගේ ප්‍රධාන ප්‍රතිපත්ති ලියවිල්ල සිහිපත් කරන්නට ඕන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා අප නම් කරලා තිබෙන ගරු ජනාධිපතිවරයා එදා කළ අතිවිශිෂ්ට පාර්ලිමේන්තු කතාවේදී එහෙම නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී එහි සාරය තමයි අපට දකින්නට ලැබුණේ හැම ක්ෂේත්‍රයක්ම නියෝජනය කරන පරිදි ශ්‍රී ලංකාවක ලංකාවේ ජනාධිපතිවරයෙක් කරන ලද අතිවිශිෂ්ට කතාවක් හැටියට අපේ නම් කර යුතුයි නිරනුමානවම පොහොසත් රටක් කියන කාරණයෙන් වැඩිපුරම උද්ධරණය වෙන්නේ ආර්ථික කුළුණ. අද වුණත් මේ සභාගර්භයේ කෙරුණු බොහෝ කතාවල බිඳ වැටුණු භෞතික ජීවිතය ස්පර්ශ කරන්නට පුළුවන් ඇහැට දකින්නට පුළුවන් භෞතික ජීවිතයේ බිඳ වැටීම ගැන අප නිතර අවධානය යොමු කරනවා. නමුත් මේ ලස්සන ජීවිතයක් කියන කොටසේ තිබෙන්නේ සමාජ සංස්කෘතික කුළුණ. මේක තමයි මේ අර්ධ දෙකම එකවර සමාන්තරව දියුණු කරන්නට නැතුව නගා සිටුවන්නේ නැතුව ප්‍රබුද්ධ ජීවිතයක් ගැන ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු තැබීම කළ නොහැක්කා. කලා සංස්කෘතික ප්‍රතිපත්ති කොටස ගැන අවධානය යොමු කළොත් ජනාධිපතිතුමාගේ කතාවේ අද අපට මුද්‍රණය කරලා දීලා තියෙන පිටපතේ 15 සහ 16 කියන පිටුවල මේ කොටස විශේෂයෙන්ම එතුමා මතු කර පෙන්වනවා. කලා සංස්කෘතික ප්‍රතිපත්තිය වෙනුවෙන් අප ලියලා තිබෙන වැකිය තමයි උදාර සංස්කෘතික ජීවිතයක් සහකම්පනීය ජනතාවක්. ඔබ දන්නවා සියලු දෙනාම උදාර සංස්කෘතික ජීවිතයක් අප කෙරෙහි පරිපූර්ණ වශයෙන් පිහිටලා නැහැ. අවුරුදු 76ක මේ දේශපාලන ඉතිහාසය සමත් වුණේ නැහැ උදාර සංස්කෘතික ජීවිතයක් හෝ සහකම්පනීය ජනතාවක් පරිපූර්ණ ලෙස පිහිටුවා ගන්න. මේ සහකම්පනීය ජනතාව කියන කාරණය මං හිතන්නේ දීර්ඝව අප සංවාද කළ යුතු මතු කළ යුතු දෙයක්. අපේ රජයේ මේ පෘථුල සංස්කෘතික ප්‍රතිපත්ති සංග්‍රහය සම්පාදනය කරන්න මහන්සි වුණු සේවය සපයපු ශාස්ත්‍රවන්තයන් සියලු දෙනාම සහ කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ විශාල පිරිසක් වන ක්‍රියාදරයන් සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙන්න මම මේ මංගල විවාදයේදී අවස්ථාවක් කරගන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අප ලද විශිෂ්ට මැතිවරණ ප්‍රතිඵලය ගැන අද උදේ ඉඳලා බොහොම විශ්වාසයෙන් පක්ෂ විපක්ෂ දෙගොල්ලොම කතා කරනවා අහන්න ලැබීම සතුටක්. ඇත්තටම ජාති ආගම සියලු ආගමික අන්තවාද සියලු අන්තවාද පරාජය කළ යුතු බව සියලු දෙනාම තහවුරු කළා. නැවත ජාතිවාදයේ හිස ඔසවන්නට දෙන්නේ නැති බව ගරු ජනාධිපතිතුමාගේ කතාවෙන් මෙන්ම අද පාර්ලිමේන්තුවේ කරන ලද සියලුම කතාවලින් තහවුරු වුණා. ඒක ඉතාම විශිෂ්ට පණිවිඩයක් මං හිතන්නේ දකුණ උතුර නැගෙනහිර සියලුම ජනතාවට ඔවුන් තබන ලද විශ්වාසය ඔවුන් පළ කරන ලද අතිවිශිෂ්ට ජනවරම ගැන කල්පනා කරලා බලනකොට බෙදීම ඒ වගේම බියගැන්වීම අන්තවාදයෙන් වැඩ ගැනීම වගේ දේවල් මුල් කරගෙන ලංකාව අවුලවන්න මං හිතන්නේ නැවතත් කිසිවෙකුට අවස්ථාව දිව යුතු නැහැ. උදාර සංස්කෘතික ජීවිතයක් කියන කොටස ගරු නියෝජ්‍ය කතානායකතුමනි පළදරන්නේ මෙන්න මෙතෙන්දී. උතුරෙන් දුන්න පණිවිඩය ඇත්තටම උතුර පසු කරලා රබින්ද්‍රනාත් තාගෝර්තුමාගේ ඉන්දියාවත් පසු කරලා ලෝකයටම යන බව තමයි මගේ අදහස. මේ බීජය, මේ ශ්‍රී ලාංකේය ජාතියක් බිහිකර ගැනීමේ බීජය අප සමත් වුණා ශක්තිවන්ත විදියට රෝපණය කරන්න. ඇත්තටම ඒක දියුණු තියුණු කරලා දියවර සපයලා නැවත වතාවක් කම්පනයක් ඇති නොවන විදියට, ඛේදවාචකයක් ඇති නොවන විදියට අපේ කමන්ත්‍රීතුමෙක් සඳහන් කළා අවුරුදු 80කට කලින් මේ පණිවිඩය, මේ ජාතිවාදය නැවත හිසෝසවන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය ලංකාවේ කියලා ඒ වෙනුවෙන් වැඩ කළා නම් පසුගිය ඛේදවාචක ඇති නොවන බව. ඒක තමයි ඇත්ත. ජාතිය ආගම එවැගේම ප්‍රාදේශීය වාද මගින් පුරවැසියා බෙදන්න පුළුවන් වෙන්නේ සංස්කෘතික ජීවිතය දුගී වුණාම. මෙතන තමයි සම්බන්ධය තිබෙන්නේ. අපි හදන්නට ඕන සහකම්පනීය පුරවැසියෙක්. අපේ ජාතික ප්‍රතිපත්ති සංග්‍රහයේ විශාල බර තැබීමක් මේ සහකම්පනීය පුරවැසියා බිහිකර ගැනීම ගැන වෙන් කරලා තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒ උසස් සංස්කෘතික මිනිසා නැවත පටු වාද බේද මගින් අවුලුවන්නට කිසි ලෙසකින් ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රී ලාංකේය ජාතියක් එවැගේම විශ්වීය පුරවැසියෙක් කියන වැකි දෙක තමයි ඔබට මේ පිටු 232ක් විශාල ග්‍රන්ථයේ අවසානයට හම්බ වෙන උපමාතෘකාව. ශ්‍රී ලාංකේය ජාතියක් තමයි අපි බිහි කරගන්නට ඕන. එවැගේම මේ විශ්වීය පුරවැසියෙක් කියන සංකල්පය ඉතා විශිෂ්ට එකක්. මා හිතන්නේ ආර්ථික කරුණු ගැන නිතර දෙවේලයක් අවධානය යොමු කරන අප සියලු දෙනා මෙන්න මේ කොටස අපෙන් ගිලිහෙනවා. මේ විශ්වීය පුරවැසියා වෙනුවෙන් තමයි අපේ සංස්කෘතික වැඩ කොටස, ඒ වගේම පුළුල් කළ යුතු අධ්‍යාපනික ප්‍රතිපත්ති විෂය නිර්දේශ ඉලක්ක විය යුත්තේ. නැවතත් මට මතක් වෙනවා ශ්‍රීමත් රබින්ද්‍රනාත් තාගෝර් කියු විශිෂ්ට වැකියක්. එතුමා කියනවා මම මගේ ස්වදේශිකයන් ලොව පුරා සොයමි කියලා. ස්වදේශිකයන් ලොව පුරා සොයන්න පුළුවන් වෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ විශ්වීය පුරවැසි සංකල්පයට පා තැබුවොත් විතරයි. මම කැමති වෙනවා මේ අදහස් දැක්වීම ඇතුලේ භාෂාව පිළිබඳ යම් අදහසක් පළ කරන්න. භාෂාව පිළිබඳ සංකල්පය අපි නැවත සලකා බලන්නට ඕන. ඒ වගේම ජාතිවාදය පතුරවලා මේ රට ඛේදජනක තත්ත්වයකට ඇද දැම්මේ මේ භාෂාව හරහා. ඒක ඔබ සියලු දෙනාට වැටහෙන්නට ඕන. අදත් මේ සභා ගර්භයේ සමාජ ජාලා අඩවිවල පළවුණු වැකි වචන පාදක කරගත්තු ඛේදවාචකයක් ගැන තමයි කතා කරේ. මේ පසුබිමේ තිබෙන්නේ තනිකර සංකල්පීය පැත්තෙන් අප සාකච්ඡා කළ යුතු සංස්කෘතික ශේත්‍රයේ ප්‍රධානම ප්‍රකාශන මෙවලමක් වන භාෂාව. ඔබ දන්නවා මෙවැනි පූර්වාදර්ශ දෙවැනි ලෝක යුද සමයේ ජර්මනිය ඇතුළු රටවල් රාශියක දකින්නට තිබුණා. ඒ රටවල්වල ඒ ඛේදවාචකයෙන් පස්සේ ඒ බුද්ධිමතුන් සාහිත්‍යදරයන් සමහර විට භාෂාව නිහඬ කළා කියලා සාකච්ඡා කළේ ඒ කාරණය. ජෝර්ජ් ස්ටයිනර් වගේ ලේඛකයෙක් ලැන්ග්වේජ් ඇන් ද සයිලන්ස් කියලා කෘතියක් ලියන්නේ මේ නිසා, භාෂාව සහ නිහඬ බව, නිශ්ශබ්දතාව. ඒ නිසා භාෂාව අලුතෙන් වටහා ගන්නට වෙනවා, අලුතෙන් අර්ථකථනය කරන්නට වෙනවා. මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ වුණත් අතීතය සලකලා බැලුවොත්, නුදුරු අතීතය වුණත් සලකලා බැලුවොත් භාෂා භාවිතයේ ඛේදවාචකය ඕන තරම් හැන්සාඩ් වාර්තාවලත් වීඩියෝ පටවලත් ගැබ්බෙලා ඇති. අත්දැකීම් බහුලයි කියලා නිතර කියන, සමහර වෙලාවට අප ආධුනිකයි කියලා මතක් කරලා දෙන අත්දැකීම් බහුල මන්ත්‍රීවරුම අද දවසෙත් පාර්ලිමේන්තුවේ පැරණි මිරිස්කුඩු සිදුවීම් ආශ්‍රිත අප්‍රසන්න අතීතය සිහිපත් කළා. ඔබ නැවත සලකා බැලුවොත් ඒ ක්ෂේත්‍රයත් එක්ක තිබුණු භාෂාව මොනතරම් අශිෂ්ටද කියලා. එනිසා උදාර සංස්කෘතික ජීවිතයක් කියලා කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරු කරා එන, මොකද වුණුත් පුරවැසියෝ මෙතන ජනතා නියෝජනය හරහා පෙන්නුම් කරන්නේ බිඳ වැටුණු විනාශ වුණු රටේ හරස් කඩක්. එහෙනම් ඒකට වඩා වෙනසක් වෙන්නේ නැහැ. එනිසා මනුෂ්‍ය සිතිවිලි පරිකල්පනය කරන්නට, එහෙම නැත්නම් මේ පරිකල්පනය හරහා පිටතට sannivedanaya කරන්න වෙන්නේ භාෂා ලෝකය මගින්. ඒ නිසා තමයි සාහිත්‍ය, සංගීත, නාට්‍ය, චිත්‍රපට ආදී මහා සාහිත්‍ය සම්පත, එහෙම නැත්නම් කලා සංස්කෘතික අස්වැන්නේ ගැබ්බෙලා තිබෙන්නේ මෙන්න මේ හරය. සංස්කෘතික මිනිසා හදන්න තියෙන මාවත තමයි මේ ප්‍රදේශයට අවංකව කැප වෙලා වැඩ කරන එක. එය ප්‍රබුද්ධ කරගන්නට අවශ්‍ය කරන අධ්‍යාපන ප්‍රතිපත්ති
honorable member you have 2 more minutes
සම්මත කරලා ඉදිරියට අරන් එන එක. අපේ රජයේ ප්‍රධාන දැක්ම එදා ජනාධිපතිතුමාගේ කතාවේ ශීර්ෂ 3ක් හරහා උද්ධරණය වුණා. එකක් ග්‍රාමීය දුගී බව තුරන් කිරීම, දෙවැනි එක ඩිජිටල් කරණය, තුන්වැනි එක තමයි මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන සංකල්පය. ග්‍රාමීය දුගී බව තුරන් කිරීම කියන කාරණය ඇතුලේ පවා මේ උදාර සංස්කෘතික ජීවිතයේ අහිමිවීම, නැත්තම් ශිෂ්ට ජීවිතයක්, නිදහස තියෙන ජීවිතයක් අහිවීමේ ඛේදවාචකය ඕන තරම් දකින්නට පුළුවන්. විශේෂයෙන්ම මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන සංකල්පය ගැන වචනයක් මා සඳහන් කරන්නට ඕන. මේ ක්ලීන් කරන්නේ හැඩි වෙලා තියෙන ලංකාවේ භෞතික පරිසරය නෙවෙයි විතරක් නෙවෙයි, එහෙම නැත්නම් පරිසරයේ තිබෙන ප්ලාස්ටික් එකතු කිරීම විතරක් නෙවෙයි අපි මේ අදහස් කරන්නේ. ආකල්ප පිරිසිදු කිරීම, මහජන මුදලට වගවෙන්න ඕන බව, ඒ වගේම නීති පද්ධතිය රැකෙන එක, නීතිය මත පාලනය විශ්වාස කරන එක, ගෞරවනීය මනුෂ්‍යත්වය ඔසවා තැබීම වගේ කාරණා රාශියක් අපට පිරිසිදු කරගන්නට වෙලා තිබෙනවා. ඒ ශේත්‍ර සියල්ල හැඩි වෙලා තිබෙන නිසා අපේ රජයේ වගකීම් වෙන්නේ මේ සියල්ල. දැන් අප කටයුතු කරගෙන යන්න අපේක්ෂා කරන පිළිවෙල නිසා අපි දකිනවා බොහෝ මන්ත්‍රීවරු බොහෝ පක්ෂවල උදවිය කලබල වෙලා තිබෙන හැටි. මාධ්‍ය නිදහස ගැන කියවෙන කාරණා කතා කරලා අදහස් කරලා බැලුවහම පේනවා මොනතරම් අතීතයක් අමතක කරලා දෝන් කතා කරන්නේ කියලා. මාධ්‍ය නිදහස සම්බන්ධ ප්‍රශ්නය ඊයේ පෙරේද නම් මේ විදියට මතු වුණේ. එහෙනම් ප්‍රගීත් එක්නැල්ලිකොට වගේ අය ඉන්න ඕන මේ වෙනකොට දිව්‍ය ලෝකෙ වෙන්න ඕන. එහෙනම් මේ අතීතය මතක් කරලා දෙන්න කාලය ගත කරන එකත් අපරාධ කියලායි මට තේරෙන්නේ. සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව මතු වුණා. ඔබට මා එක කරුණක් විතරක් කියලා අවසන් කරන්න කැමති විශ්වවිද්‍යාලයක අවුරුදු 25ක් සේවය කරපු මහාචාර්යවරයෙක් විදියට. මගේ එක අත්දැකීමක් එක දියණියක් සිහිපත් කළා. එයා ගුරු පත්වීමකට ගිහිල්ලා පළවෙනි පාඩම උගන්වලා ඇවිල්ලා මට දුරායමතුමක් දුන්නා. එයා උගන්වපු දේ මොනවද කියලා මම ඇහුවා එයාගේ ගුරුවරයා විදියට. එයා කෞසලමින අමාවතුර ධර්මප්‍රදීපිකා වාදී කෘති අවුරුදු 4ක් ඉගෙනගෙන සිංහල විශේෂ උපාධියක් ගත්තු තරුණියක්. එතුමිය උගන්වලා තියුනේ 5 වසරට භාග සංඛ්‍යා. මේක තමයි ප්‍රශ්නය. 5 වසරට භාග සංඛ්‍යා උගන්වන්න වෙන්නේ ප්‍රාථමික පන්තියක ගුරුතුමියකට. එතුමිය එන්න ඕන පුහුණු වෙලා දරුවන් බාරගන්න සුදුසු විදියට ගුරු විද්‍යාලයකින්. අපි මේ අපේ දරුවන් හදලා විශ්වවිද්‍යාලයෙන් පිටත් කරේ වෙන දෙයකට. ඉතින් ඔය 1994 ඉඳලා අවස්ථා 7කදී ලක්ෂ 1.5කට වඩා පිරිසක් උපාධිධාරීන් බඳවගෙන මේ අවුල සිද්ධ කරලා ඒක විසඳන්න උත්සාහ ගන්න එක අමුත්තක් හැටියට වටහාගෙන ඒකට පහර ගහන එක යුතුකමක් නැහැ. කරපු විනාශය දිහා හැරිලා බලන්න කියන එකයි යෝජනා කරන්න වෙන්නේ. ඒ නිසා ඉතාම වගකීමෙන් අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට සහභාගි වෙන්නේ. අපට ලැබිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ අති විශිෂ්ට අවස්ථාවක්. ජනවරමට පිටු නොපා මේ අතිවිශිෂ්ට ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාකාරීත්වයක් හැටියට මහ පොළොවේ පැල කරන්නට සියලු සහයෝගය, සියලු අපේක්ෂා යොමු කරන බව සහ ඒ වෙනුවෙන් අවංකව කැපවී වැඩ කරන බව ප්‍රකාශ කරමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි කාලය දීම සම්බන්ධයෙන්.